ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15යි.
ගජදීර
මන්ත්‍රීතුමා. ගරු ගජදීර මන්ත්‍රීතුමා විනාඩි 10යි ඔබතුමාට.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මම මේ විවාදය අහගෙන ඉන්නකොට මගේ නම ලයිස්ට් එකේ නැති වුණත් මට හිතුණා වචන කීපයක් කතා කරන්න. මොකද මේ දැන් අපි අද මේ ඉදිරිපත් කරන ආනයන අපනයන බදු සම්බන්ධ විවාදෙදී ඒ අදාළ මාතෘකාවට පරිබාහිරව රටේ ආර්ථිකය ගැන හුඟක් කරුණු ඉදිරිපත් වුණා. මම කියන්න කැමති මේ වෙලාවේ අපට අයිතියක් තියෙනවා ආර්ථිකයට සම්බන්ධ මාතෘකාවකදී ඒ පුළුල් ලෙස ඒකට අදාළව ඒ කරුණු ගෙනහැර දක්වන්න. ඒකෙදි මේ කාර් රේස් ගැනත් කතා කරා. ඒකට ඒක අයිතියක් තියෙනවා ඕනම රේස් එකක් ගැන කතා කරන්න. ඒ වගේම මේ ආණ්ඩුව බලයට එනකොට ඇත්ත වශයෙන්ම මේ චීනය දැන් මට පුදුම සතුටක් දැනුණා. දැන් මේ චීනය ගැන කරන වර්ණාව ගැන මහා වර්ණාත්මකව චීනය ගැන කතා කරා. චීනය ආයෝජන ඕන, චීන සම්බන්ධකම් ඕන, අපේ රටේ ආර්ථික සංවර්ධනයට ඒ දායකත්වය අවශ්‍යයි කියලා. නමුත් මේ ආණ්ඩුව බලයට එනකොට ගරු සභාපතිතුමනි, පටන් ගත්තෙම චීනය පැත්තකින් තියලා. අපි දැක්ක එදා මහා බැංකු අධිපතිවරයා චීනය ගැන කියපු දේ, ඔවුන් විශ්වාස තැබුවේ බටහිර රටවල් ගැන. බටහිර රටවල් වලින් ඍජු ආයෝජන මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න ලැබෙයි කියන විශ්වාසය උඩ ඉඳගෙන තමයි ආණ්ඩුව ගමන ආරම්භ කෙරුවේ. නමුත් මම කියන්න කැමති, අද ලොව පුරා පවතින මේ ආර්ථික අර්බුදකාරීත්වය අනුව කිසිදු රටකට, බටහිර රටකට අපට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආර්ථිකය ගැන ඒගොල්ලන්ට බලාගන්න වෙලා තියෙනවා. ඒකට උදව් කරන්නේ චීනය. ඒවට උදව් කරන්නේ චීනය. ඒ නිසා අපි කැමති රටක ආර්ථික සංවර්ධනයේදී ඇත්ත වශයෙන්ම මේ එක රටක දෙස බලාගෙන නෙවෙයි, ලෝක වෙළඳපොළ දිහා බලලා අපේ රටේ ආර්ථික නිෂ්පාදනයන්, අපේ රටේ අපනයනයන්, සුදුසු අපනයන වෙළඳපොළවල් සොයාගෙන අපේ රටේ ආර්ථිකයට වාසි වන විදියට හසුරුවීම පිළිබඳ කිසිදු තර්කයක් නැහැ. ඒක අවශ්‍යයි. අපි එක තැනක පිළිබඳ යැපෙන්න ඕන නැහැ. ඒ නිසා මම කියන්න කැමති, අපි අමතක කරන්න හොඳ නැහැ. මම මේ කෙටි වෙලාව ගන්න ඒ කාරණාව කියන්න. අද ලෝයේ ඩොලර් සංචිතයෙන් තුනෙන් එකක් හිමිවල තියෙන්නේ චීනෙට. ලෝයේ ඩොලර් සංචිතයෙන්. ඒ වගේම චීනේ විදේශ විනිමය සංචිතය ට්‍රිලියන් 3යි. ට්‍රිලියන්. ඒක මතක් කරන්න එපා. ඒ වගේම දලදේශීය නිෂ්පාදනය ගත්තොත් ලෝක දලදේශීය නිෂ්පාදනයේ 14%ක් චීනේ සතු. චීනය බලාපොරොත්තු වෙනවා 2022 වෙනකොට ලෝකේ ප්‍රධානම ආර්ථික බලවතා වෙන්න. දැන් චීනට අභියෝග කරන්න බෑ ආර්ථික වශයෙන්. ඒ නිසා අපි අපේ රටක් සංවර්ධනයේදී ඇත්ත වශයෙන්ම මේ චීනේ දෙන ආධාර පිළිබඳ, චීනය අපේ රටේ ජනතාවට දෙන ආධාර පිළිබඳ චීන තානාපතිවරයා කියලා තිබුණා, තමුන්නාන්සලා දකින්න ඇති, අපි ලංකාවට උදව් කරන්නේ ලංකාවේ ජනතාවට. කවුරු පාලන බලයේ හිටියත් අපට ප්‍රශ්නයක් නැහැ. අපි හොඳ හිතින් සත්භාවයෙන් ඒ රටේ ආර්ථික ඉස්සරහට ගෙන ජනතාවට අපේ තිබුණු දීර්ඝකාලීන බැඳීම් මතයි අපි ආධාර කරන්නේ කියලා. ඒ නිසා අපි අද ලෝකේ ඉන්න ප්‍රධානම ආර්ථික බලවතා විදියට චීනයට මුලදි පහර ගැහුවත් ආණ්ඩුවට චීනය අමතක කරලා යන්න බෑ. ආණ්ඩුව නෙමෙයි, ඇමරිකාවට යන්නත් බෑ. අපි දැක්ක ලෝක ආර්ථික අර්බුදයේ වෙලාවේ චීනය උදව් කරපු හැටි. අපි කවුරුත් දන්නවා බ්‍රිතාන්‍යයට කොහොමද උදව් කරේ, කොහොමද ප්‍රංශයට දැනුත් ආධාර කරන්න. ඒ නිසා අපි සමස්ත ලෝක වෙළඳ රටාව තුළ පවතින රටක් හැටියට අපි අනුන්ගෙන්ම යැපෙන එක නෙවෙයි අපේ රටේ ආර්ථික වර්ධනය කෙසේ සකස් කරගන්නවාද කියන මූලෝපායක් අපිට තියෙන්න ඕන. එහෙම එකක් නැහැ. දැන් මේ විවිධ අවස්ථාවල රටේ ආර්ථිකයට ගැළපෙන බදු ප්‍රතිපත්ති බදු වෙළඳ භාණ්ඩ බදු වල වෙනස්කම් ඇති වෙන්න ඕන. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ රටේ ආර්ථිකයට ගැළපෙන බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අපි ඒක හැමදාම කතා කරපු දෙයක්. අපි අපේ ආර්ථික සංවර්ධනයේ මූලෝපායන් හඳුරගන්න ඕනේ. දැන් අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රය අරන් බලන්න. ලංකාව තමයි ආසියාවේ පළවෙනිම රබර් කර්මාන්ත ආරම්භ කරේ. ආසියාවේ පළවෙනි දන් දිටිය ලංකාව. අද මොකද්ද වෙලා තියෙන්නේ? අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක්. සහලින් ස්වයංපෝෂිත වෙච්ච රටක්. ඒ වගේම අපේ රටේ තේ නිෂ්පාදනයෙන් අපි විදේශ විනිමය හෙව්වා. අපේ රටේ තේවලට ලෝක වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තිබුණා. තාමත් අපේ කුළුබඩු වලට ඉල්ලුමක් තිබෙනවා. ඒව දිහා බලනවද අපි? දැන් GSP ගැන කතා කරනවා. හොඳයි GSP සහනය ගත්ත එක. අපි විරුද්ධ නැහැ. GSP සහනය ගත්තට වැඩක් නැහැ. මේ මැෂින් කරකවන්න පුළුවන් අත් තියෙන්න ඕනේ. දැන් මේ මහල 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 සමහරුන්ගේ අත වැඩ කරන්නේ නැහැ. අතපය වැඩ කරන්නේ නැහැ. රෝගීන්. ඒ නිසා ඔය කර්මාන්ත ශාලාවල බෝඩ් අලවල තියෙනවා ඇබෑර්තු තිබේ. ඇබෑර්තු තිබේ. ඒ නිසා මම කියන්න කැමති අපේ රටට ගැළපෙන දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. දැන් අද බරපතල ප්‍රශ්නයක් සහල් වෙලඳ පොලේ. අද හාල් දැන් කියනවා පාලන මිලක් දැම්මයි කියලා. ඒ මිලට තියෙනවද හාල්? රුපියල් 100යි. අද ඈ දැන් කිසිදු තැනක මේ පාලන මිල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම අද පොල් ගෙඩියක මිල බලන්න. මං කියන්නේ මේ කෘෂි ආර්ථිකය සංවර්ධනය කරනවා නම් පහුගිය කාලේ පොල් ගස් ටික කපලා දැම්මා. අපේ රටේ ආර්ථිකයේ තිබුණා ග්‍රාමීය වශයෙන් කොප්පර නිෂ්පාදනය කර පොල් තෙල් හැදුවා. බහුජාතික සමාගම් වල ඕන කපට කිව්වා මේ පොල් තෙල් පාවිච්චි කරෝදින් මේ රුධිර ස්පන්දනය වැඩි වෙනවා, මේදය වැඩි වෙනවා. එහෙම කිව්වහම අපි පිටරටින් ගේන තෙල් වර්ග අපි චීස් බටර් වලට හැරුණා. එහෙමනේ අපි කරේ. වෙනත් රටවල නිෂ්පාදන තමයි අපි ගත්තේ. අපේ රටේ තෙල් ටිකට අපේ අගයක් දුන්නේ නැහැ. මේක තමයි අපේ රටේ කෘෂි ප්‍රතිපත්තිය. අද මේ කෘෂි ප්‍රතිපත්තිය මේ රටේ සමාජ සංවර්ධනයේ ආර්ථිකයේ තියෙන වැදගත්කම ගැන කල්පනා කළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇතිවන වර්ධනය විනාශ කරන්න බහුජාතික සමාගම්වල බලපෑම් වලට යට වෙලා අපිට යන්න ඕන ගමන් මග ආපස්සට හරවල තියෙනවා. ආපස්සට හරවල තියෙනවා. ඇයි මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තුලින් කෘෂි කාර්මික සංවර්ධනයක් ඉස්සරහට ගෙන යන්න බැරි? තමුන්නාන්සලා දන්නවා අඹ කාලෙට ඕන තරම් අපේ වෙළඳ පොලේ අඹ විකුණ ගන්න බෑ. කෙසෙල් හැදෙන කාලෙට කෙසෙල් කල් තියාගන්න ක්‍රමවේදයක් ඒවා අපේ රටේ වැඩ පිළිවෙලක් නැහැ. දෙහි හැදෙන කාලට දෙහි ටික විනාශ වෙලා යනවා. ඕන තරම් මේවා ගැන කියන්න පුළුවන්. නමුත් වෙන රටවල් ඒ රටේ තියෙන සම්පත් නිසි විදියට ප්‍රයෝජන අරගෙන ආර්ථිකයේ සංවර්ධනය කරන්න ජාතික වශයෙන් විද්‍යාත්මක වශයෙන් පර්යේෂණාත්මකව ඒ සංවර්ධන ඉස්සරහට ගෙන යන ක්‍රියා කරගෙන යනවා.
තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා සභාපතිතුමනි මෙතන රහුමාන් මන්ත්‍රීතුමා කිව්වා මේ දැඩි ආර්ථික අර්බුදයත් එක්ක මතුවෙන නගරෙන් කැරැල්ලක් එන්න පුළුවන් කියලා. දැන් නගරෙන් විතරක් නෙමෙයි අපි දන්නවා එතුමා මං හිතන්නේ කොළඹ විතරයි ඇවිදින්නේ. කොළඹෙන් කැරැල්ලක් මතුවෙනවායි කියලා. මම කියන්න කැමති අපි ගමේ ජීවත් වෙන අය හැම ශ්‍රේෂ්ඨම අද දිලිඳුකම වෙලාගෙන ඉවරයි. ඇති මිනිස්සුන්ට සලකන ආර්ථික ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තියේ ධනපති පන්තියට සහන දෙන ආර්ථික ප්‍රතිපත්තිය දුප්පතා මිරිකල සහන දෙන ආර්ථික ප්‍රතිපත්තිය යන් අද ගමේ පොල් සම්බලු බතු ගන්න බෑ වේල් දෙකක්. ඒකට වත්කමක් නෑ. අද විශ්‍රාමික ජනතාව මේ විශ්‍රාමික සංගමේ ඊය පෙරේද මමත් සමග කිව්වා මහමග මැරෙන්න වෙයි. 6000ක් ඉන්න විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික වැටු විෂමතා තාමත් සම්පූර්ණ කළ නෑ. 6000ක් 6000ක් අපිට පාරට බැහැලා මේ දීප පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්තම් පාරට බැහැලා මග මෙරුණත් මේ ආණ්ඩුව වට කරන්න අපි ලෑස්ති බලපෑම් කරන්න ලෑස්ති කිය. මේක තමයි රටේ තත්වය. මේක තමයි අද ගමේ තත්වය. මේක තමයි දිලින්දන්ගේ තත්වය. ඒක නිසා අද කොළඹින් ගමට නෙවෙයි ගමෙන් නගරයට කැරලි මතුවෙයි. මේවට උත්තර දුන්නේ නැත්තම් ඡන්දය තියෙනකොට මැතිවරණ පොරොන්දු විදියට නොඑක් ආකාරයේ ප්‍රතිඥා දෙනවා. ආවට පස්සේ ඒවා වෙනස් වෙනවා. ආවට පස්සේ එනිසා අපි සභාපතිතුමනි කියන්න කැමති ගමේ ජීවත් වෙන මේ රටේ බහුතර ජනතාවක් කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ ජීවත් වෙන්නේ. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ ඒ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ ජීවත් වෙන ජනතාවට අද තේ ආර්ථිකේ රබර් ආර්ථිකේ ඒ වගේම වීගොවිතන මේ සියලු ශේෂ්ත්‍රවල අද ජීවන තත්ත්වය බිඳ වැටිලා තියෙන්නේ. සහනාධාර ක්‍රම ඔක්කොම හවුසි කරලා ඒ සුභ සාධනය වෙනුවට වෙනත් අයට සුගේ සුභ සාධනය වෙනුවෙන් ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන
අවසාන කරන්න
එනිසා සභාපතිතුමනි අපි කියන්න කැමති අවශ්‍ය අවස්ථාවල සෙස් පදු දාලා රටේ ආර්ථිකය ඒ හැඩගස්ස ගන්න ජනතාවට සහන සලසන් ඒ විවිධ අවස්ථානුකූල පීවරයන් ගැනීම පිළිබඳ අපේ වරදක් නැහැ. නමුත් නිවැරදි බදු ප්‍රතිපත්තියක් රටට ඕනි. නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඕනි. නිවැරදි ආර්ථික මූලෝපායක් ඕන. ඒක හදනතේ පැලස්තර වලින් වැඩක් නැති බව ප්‍රකාශ කරමින් ඔබතුමා මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත
වෙමි. Honorable Nawabi, you have 9 minutes.
Thank you very much, Presiding Honorable Member, for giving me this opportunity to speak in this motion. I can remember some time back, Honorable Prime Minister stated in the Parliament, this August Assembly, that we need 2,000 billion rupees a month to run this country, and of which 1,000, that is 50%, of that money is going for repayment of loans. So this is the biggest problem I think we are facing today. So without blaming each other, I think high time it is for us to take a decision as a country, as a government, to find our solutions. Definitely, if we are to sort of exist, we have to improve the exports, increase exports, and reduce imports. How are we going to do it? This is the biggest problem that we are facing today. Are we going to export much more, or still keep on borrowing loans, then repaying whatever we had borrowed earlier, and for ages to go on? I think we'll have to change the situation. Now, actually speaking, so much is spoken about the hammer that issues as a big issue, then tire factory, car factory, all sorts of things are coming up. Excellency the President, Honorable Prime Minister, and members of the Cabinet, by doing all this, now I know when we went to Hambantota, we know what sort of a situation there. It's useless blaming the earlier government or whatever. It is a fact. Now, flights are not coming in, ships are not coming in, but we had to keep on repaying the money. That is why Excellency the President and the Honorable Prime Minister had a discussion, went to the extent of speaking to the Chinese government, and in such a way that if that is given to the Chinese government, definitely the amount of income will increase, factories will come up,
by which there will be more employment, and definitely, as far as I can remember, a big amount of percentage will be given by the Chinese government to reduce the loans. Then when you take the question of the tire factory, what is happening all these years, we have been exporting the raw rubber at a low price and importing almost all the tires and rubber items. So by doing that, constructing that factory, I'm sure we'll be able to get the raw material, rubber, to produce our own tires for the vehicles, in addition, all rubber products. Now, car factory was the same thing. By doing that, you know, we'll be increasing the employment wise also. So this is, by doing all this, we not only increase the export, we also reduce the import also. And employment problem can be solved. So I think we must think of the government, the country. We may be in the government or the opposition, we must think of the country. I can remember now last month, we all members of the government, UNP, SLFP, and the joint opposition, we all went to China. What did we do there? We were, from morning till evening, we were taken to places where they had projects. Everywhere, wherever we went, there were projects which was planned for 10 years, 15 years, and on that plan, they do the work and they have been continuing. So by which the country is reaching the goal. So likewise, you know, we too have to decide on that. We too have to take a decision and go forward. Now take for instance, now earlier on, now I come from Putlam where we have coconut. Earlier on, we always spoke of tea, rubber, and coconut, export products. But today, that coconut section is completely wiped off. The reason, I'm not blaming anybody, for the last 10, 15 years, the coconut lands given over to the companies, big companies like Chilaw Plantation, Kurunagala Plantation, JEDB, they have neglected, and they have gone to the extent of cutting the coconut trees, but not replanting. We are sort of, we are bringing this out. 50% of the land is barren by which coconut production has gone. Because of that, 50% of the oil mills are closed today. 25% of the desiccated coconut factories are not functioning. One of the biggest millers in our country was BCC. Today it is closed. The reason, we don't have sufficient raw material. So we have, I must thank Honorable Navin Dissanayake, Plantation Minister. He has taken the trouble to replant. If you had done that 10, 15 years ago under the earlier government, by now, I'm sure the production would have been double, and almost all those oil factories, DC, desiccated coconut factories will be working. Today, not only the export, desiccated coconut, I can't remember, I was an oil and DC miller. Because of politics, I had to give up all that. Our desiccated coconut is equivalent to what is exported from Philippines. And our coconut oil, that is less fat content, and we had a lot of exports. All these things have gone today, and we have come to the extent of importing oils, importing other oils to balance the needy. Not only that, even employment has gone down. I'm sure these are the things that we have to sort of think. And now I must speak about my leader, Honorable Rishad Bardin, Minister of Industries, there where he's trying to, whatever those mills are closed, whatever the industries are closed, he's doing his level best to reopen. Not only that, even we have gone to the extent of helping the private people, providing them incentives, and also giving lands to start factories and so on, so that we can not only export, we can produce whatever that we can in Sri Lanka, so that we can reduce the imports.
You have one more minute, Honorable Member.
So, Honorable Member, I must say, now I can remember Prime Minister of Malaysia, Mahathir, earlier on, one time during the crisis, he told the people, you stop drinking, taking in just 2 or 3 cups, spoonful of sugar, within 2 years, I will produce this amount of sugar what I can. People listened, they reduced the contents of sugar, consumption of sugar, and by the end of 3rd year, he was able to produce his own sugar. Therefore, likewise, we too, we must all get together, leaving all our differences of politics, we must get together, improve, get together, and do this thing for the sake of the country, by which I'm sure in the future, whatever people coming in to govern this, will have a better future. Thank you very much.
Thank you. Garu Vasudeva Nanakkara Mantrituma, Obathumata Minuti 15.
Mabistwari Garu Sabhavathumani, Palamuyama, Adari Virapatre, Abidutu, Keda Janaka, Pravruttiyakin Mage Katha Arambha Karanna Kemathi, Valimada Pradeshe Govin, Taman Vavu Bhavaboga, Gavayinta Kanna, Ida Salaswa Thibena. එම නැත්නම් මේ බවබෝග ගවයින්ට ආහාර හැටියට දමමින් ඉන්නවා. හේතුව මේ මිනිසුන්ට ඒවා සඳහා වෙළඳ පොළක් හොයාගන්න බැරි වීම. දැන් මේ මිනිසු මේකේ වැඩිකාරයෝද? මේ මිනිස්සු වවපු එකද වැරද්ද? දැන් මේ මිනිස්සු වැඩිකාරයෝ කරලා තියෙන්නේ බවබෝග වැවීම ගැන. දැන් මේ බවබෝග විකුණ ගන්න මේ මිනිස්සු වෙළෙන්දොද? එහෙම නැත්නම් මේ මිනිස්සු ව්‍යාපාරිකයෝද? ඒත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට එහෙම හැකියාවක් නැහැ. ඉතින් මේ ගැන කවුද වග කියන්න ඕන? වග කියන්න ඕන මේ ආණ්ඩුවේ කියලා එකක් තියෙන්නේ වෙළඳ පොළ පිළිබඳ කටයුත්ත හසුරුවන්. වෙළඳ පොළ තුල නිෂ්පාදනයට ඉඩක් නොලැබෙනකොට ඒට උවමනා කරන මැදිහත් වීම කරන්න. එහෙම කළා. සාතික මිල ක්‍රමය, මාකටින් ඩිපාර්ට්මන්ට් ක්‍රමය, ඒ ඔක්කොම කම්මුතු කළා. 1977 ඉඳන්. ඊට පස්සේ අද වෙනකොට දැන් තියෙන තත්වය සහතික මිල ක්‍රමය දැන් හැම එකකම එන්නේ එන්න පසුබස්සමින් තිබෙනවා. ඒ නිසා මිනිස්සුන්ට දැන් තමන් වවන්න කිසිම දෙයකට මිලක් ලැබෙයි කියලා විශ්වාසයක් නැතිකමේ ප්‍රශ්නය තියෙනවා. එතකොට මේවා ඊළඟට කියනවා මේවට ප්‍රමිතියක් නැහැ. මේ මිනිස්සු වැව්වට වැඩන්නේ ප්‍රමිතියක් නැහැ. ඒවා නිසා එක්ස්පෝර්ට් කරන්න බෑ, පිටරට යවන්න බෑ. ඒ මිනිස්සු මේ වැරදිකාරයෝ. ප්‍රමිතියට ඒව හදන්න ඕන නම් ඒක අපනේනේ කරන්න ඕන නම් ඊට උවමනා කරන්නා වූ ක්‍රමෝපායන් අවශ්‍ය නම් ඒවගෙන මැදිහත් වෙන්නත් ඕන ආණ්ඩුවේ. ඉතින් තමුන්නාසේලා මෙහි ඉඳගෙන බණ කියනවා, අරේ වැලිමඩ ගොවියෝ තමන් වවපු බවබෝග හරක්ට ගවනු. මෙන්න මේකයි අද ආණ්ඩුවට එකතු කරගන්න තිබෙන තමන්ගේ ශේෂ පත්‍රය. මීළඟට මේ නාය කතාව දිගටම කියනවනේ. නාය කතාව තමයි අද තියෙන එකම කතාව. නාය කතාවත් නැත්තම් තමුන්නාසෙලා රෙදි නැතුව. දැන් නාය කතාවේ මොකක්ද තමුන්නාසෙලා කියන්නේ? තමුන්නාසෙලාගේ නාය කතාව උඩ අද කතා කරන්නේ නැති දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ බැඳුම් කර මගඩියෙන් ලංකාවේ ආණ්ඩුවට වෙච්ච අලාභය. ඒ අලාභය පොලි රේට්ටු වැඩියෙන් ගෙවා බැනුම් කර නිකුත් කිරීම පිළිබඳ අපරාධ. දැන් මේක ගැන මොකක්ද මේකෙන් එකතු වෙන අගය අපේ ණයබරට? ඒ මුළු එකම අරගෙන එදා තිබුණු පොලි රේට්ටුවෙන් අඩු කළ බැලුවහම පේනවා බිලියන කීයක් අපේ ණයබරට එකතු වෙනවාද කියලා. මේවා හරි සාමාන්‍ය සරල අංක ගණිතය. එදා තිබුණු පොලි රේට්ටුව, වැඩි කරගත්තු පොලි රේට්ටුව, ඒ නිසා වෙච්ච අලාභය, ඒ ප්‍රමාණය අපේ ණයබරට එකතු වෙනවා. ඒක තමුන්නාසේලාගේම ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් මිස වෙන්නේ මොකද්ද? ඊකට තවත් පැත්තකින් මම පෙන්නන්නම්. මම මේවා කියන්නේ ඔක්කොම අපනේන ආනේන මේ ඔක්කොමත් එකල මේවා පටලවිලා තියෙන නිසා. ඊළඟට අවුරුදු 10ක් 2014 වෙනකොට මේවා කියලා තියෙන්නේ. අපේ ණය වැඩිවීම රුපියල් බිලියන 517යි. ණය වැඩිවීමේ මුළු ප්‍රමාණය බිලියන 517යි. අවුරුදු 10කට 2014 වෙනකොට. එයාට 2014 ඉඳලා 2016ට එකතු ණය වල වැඩිවීම රුපියල් බිලියන 211යි. දැන් එතකොට මේ අවුරුදු 2 මේ ණය වැඩි වී තිබෙන්නේ
කොහොමද කියලා. ඕනේ ප්ලීස් ඕනේ ප්ලීස්. ගරු කතානායකතුමා මුලාසන්න පැමිණෙන්නේ.
Last one. Put your Latino. Honorable Vasudev Nayakat.
Suti, me Nayakathawa uda yapenna balanne hemadaama. Nayakathawa patlawala igawata minissu mula karanawa. Me pawugiya anduwa kale gattu naya nisa thamai me ada okkoma dahama dosema athi wela tiyenne kiyala. Namuth me kathave ilakkam hariyata wen kala api khandane kala balanokota penawa me ණය වැඩිවීමේ හේතුව ණය බර වැඩිවීමේ හේතුව හොර මගඩි වැඩ නිසා ඒකෙන් පළවෙනි එක බඳුම් කර මගඩිය ඊළඟට මේ මම ඇව්වා මුදල් ඒකම්බරයාගෙන් මේ අපේ PSC එකේ රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේදී මේ ගිණුම් ගත නෝ ණය කියලා જાතියක් තියනවාද කියලා එතකොට මම කිව්වා එහෙම જાතියක් නැහැ කියලා මේ සංස්ථා වලින් ගන්න ණයත් අන්තිමට භාණ්ඩාගාරයට එවනවා ඒ තොරතුරු මොකද භාණ්ඩාගාරයේ අවසාන වශයෙන් ඒ සියල්ල ගැනවත් කියන්න වෙනවා රටක් හැටියට ඉතින් ඒ නිසා ගිනුම් ගත නොවුනායි කියලා જાතියක් නැහැ ඒකෝට ඒ බොරු අතේ පිපුරුවා ඒ බොරු අතේ පිපුරුවා දැන් ඉතින් කියන්න බෑ ගිනුම් ගත නොවු ණය වගේක් තියුණා ඒක අපට වුණා ඒකත් එක තමයි දැන් ආය ණය ගවන්න කියලා ඉතින් මෙන්න මේ විදිහට තමුන්නාසේලා එදිනෙදා යැපෙන්න බලනවා මොකක් හරි බොරුවක් ගොතාගෙන ඒක ප්‍රධාන වශයෙන් ප්‍රස්තුතිය කරගන්නේ ණය. ඊළඟට මේ ග්ලෝබල් වැලියු චේන් එකක් ගැන කතා කළා අපේ ප්‍රමෝපාය සංවර්ධන අමාත්‍යවරයා ග්ලෝබල් වැලියු චේන්. කොයි තියෙන ග්ලෝබල් වැලියු චේන්? අද ග්ලෝබල් වැලියු චේන් එකේ කියන්නේ ලෝකයේ පුරා තිබෙනා වූ එකතු වෙන අගය වැඩිවීමේ දාමය. ඒ එකතු වූ අගය වැඩිවීමේ දාමය අද පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ ලෝක ආර්ථිකයේ ඇන හිටීමත් එක්ක 2009 ඉඳලා ලෝකයේ ආර්ථික වර්ධනය ඊටම අවම මට්ටමකට වැටිලා ජපානය වගේ යුරෝපය වගේ තැන්වල ඇමරිකාව විතරයි අඩු ගානේ එකමාරක දෙකක මට්ටමේ ඉන්නේ ඉතින් කොහේද ග්ලෝබල් වැලියු චේන් නැති ග්ලෝබල් වැලියු චේන් එකකට අපි ප්ලග් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා ඒ නිසයි මං කියන්නේ මේවා ගැන අලුතෙන් කල්පනා කරන්න මේ එක එක මේ උපදේශක ඇවිල්ලා ඔළුවට දානේ වර්ගන ඇවිල්ලා මෙතන දේශා බාලා මේ රටේ මිනිස්සුන්ගේ නිකන් හිට මේ නිලංකාර කරන්න හදන්න එපා ඒ ග්ලෝබල් වැලියු චේන් එකට යනවනම් ඒකේ මූලික දේම තමයි අපි නිපදවන්න ඕන එහෙමනම් ලෝකේ ඉල්ලුමක් තිබෙන දේවල් ලෝකේ ඉල්ලුමක් තිබෙන දේවල් නිපදෙව්වේ නැත්තම් මොකද වෙන්නේ අපේ මිල මට්ටම් වැටෙනවා අපේ අපනේනේ ඒකනේ වෙලා තියෙන දැන් බලන්න 2014 ඉඳලා 2015ට බලනකොට අපේ අපනේන වැටි තිබෙනවා 105.5කින් 105.5කින් කෝර ග්ලෝබල් වැලියු චේන් එක ඊළඟට මේ අවසාන 9 මාසයට බලනකොට නැවත වැටි තිබෙනවා අපනේන වටිනාකම් 3.5 ගන්නකට ඉතින් මේ නිසායි මම කියන්නේ තමුන්නාසෙලා ලෝකේ රවට්ටන හදුවට කමන්නේ අන්තිමට තමුන්නාසෙලා තමුන්නාසෙලාවමත් රවටගෙන අන්තිමට අවසාන වෙන්නේ මේ රටේ ජනතාව ඉදිරියේ විත්ති කූඩුවට නැගලා ඊළඟට මම කැමති යොමු වෙන්න මේ බදු නිදාස් දෙන්න කතා කරලා තියෙනවා අවුරුදු 6 ඉඳලා 8ට පෝට් සිටි එකට මොකටද මේ ඇයි අවුරුදු 6ට දෙනු බදු නිදාස් අවුරුදු 8ට දුන්නේ තමුන්නාසෙලා අවුරුදු දෙකක් වැඩ නවත්තලා තිබුණා. තමුන්නාසෙලා අවුරුදු දෙකක් වැඩ නවත්තලා තිබුණා. ඉතින් අවුරුදු දෙකක් වැඩ නවත්තලා තිබුණාම අවුරුදු 6ට දිනුණු බදුනි දහස අවුරුදු 8ක් වෙනකන් දෙන්න ඕන. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට මේ රටට එන්න තියෙන බදු ආදායම අඩු වෙනවා. එතකොට මේ රටට එන්න තියෙන බදු ආදායම අඩු වෙනකොට රජයේ ආදායම අඩු වෙනවා ඒ ප්‍රමාණය. එතකොට ඒවටත් ණය ගන්න ඕන. තමුන්නාසෙලම කරගත්තු මෝඩකම් මං ඊට වඩා තදවචනයක් පාවිච්චි කරන්නේ අද චීනයට බැනවැදගෙන රට පුරා රෙද්ද උස්සගෙන ඇවිද්දා වගේම තමයි මේ පෝට් සිටිය ගැනත් එදා කතා කළේ දැන් තමුන්නාසෙල කෝර කියනවා අපි දැන් ඒවා සින්නක් කර දුන්නේ නැහැ අපි ඒක දුන්නේ බද්දර පමණයි ඒක හොඳයි හොඳ කතාවක් අදට හොඳ කතාවක් හැබැයි දුන්නේ කොච්චර කාලයකට ශත වර්ෂයකට පමණයි එතකොට තමුන්නාහසේලාගේ ආයමත් ඒ කතාවේ පසුබිමෙහි තියෙන්නා වූ ව්‍යාජය ඉතාමත්ම හොඳින් පෙනෙන්න පටන් ගන්න. ඒ නිසා අද තමුන්නාහසේලාගේ මේ ක්‍රමෝපාය සංවර්ධන අමාත්‍යාංශය මගින් ගෙන තිබෙන මේ බදු සහන දීර්ඝ කිරීමේ යෝජනාව තමන්ගේම වරදින් සිද්ධ වෙච්ච ආණ්ඩුවේ අලාභයක් පියවා ගැනීමට තමුන්නාහසේලාට සිද්ධවීමක්. ඒවා ඔක්කොම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනයාට. අද තිබුණ අපූරු කාටූන්ය. ඒක නම් මම දැක්කා. මම දැකලා බොහොම සතුටු වුණා. ඒක මතක් කරගෙන යන්න ඕන. දෙරිමිරේකේ බෝට්ටුවක් කිල් වෙලා උඩට වතුර මලක් වගේ උඩට විදිනවා. ඒකෙන් අර ආණ්ඩුවේ පාලන දේශපාලනඥයා හොඳට සන්තෝෂෙන් නානවා. එයා නානවා ඒකෙන් පැන්සැහෙනවා. ඒ නිසා බෝට්ටුවේ පිරින වතුර බෝට්ටුවෙන් එලියටවක් කරන්න පුරවැසියෝ අනන්තවත් දුක් විඳිනවා. මම හිතන්නේ මේක තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගැන අපූර්ම කාටූනය මෑත කාලයේ පළ වෙච්ච. ඒ නිසා මේ කාටූන් කාර්යයෙන්වත් ඉගෙන ගැනීම වඩා හොඳයි කියලා මම හිතනවා. ඊළඟට මම කැමති මේ ආනයනේ අපනයනේ මේ හිගය බිලියන 10ක් පමණ බලාගෙන යනකොට මේ වගේ අපේ දළදේශීය නිෂ්පාදිතේ ප්‍රතිශතයක් හැටියට 2015 අපනයනේ වටිනාකම 5%ක් වෙලා තියෙනවා. දළදේශීය නිෂ්පාදිතේ ප්‍රතිශතයක් ලෙස දැන් ඒක 2016 තවත් පහළට බැහැලා තියෙනවා. දැන් තමුන්නාහසේලා මේ අපනයන ආදායම වැඩි කරගන්න ඕනේ කිය කියා අන්තිමට කරමින් ඉන්නේ අපනයන ආදායම අඩු කර ගැනීමයි. තමුන්නාහසේලාට එක දෙයක් කරන්න පුළුවන් කිසි සැකයක් නැතුව. රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කොහොමද? වැට් බද්ද දාලා NBT වල ත්‍රෙෂෝල්ඩ් එක පල්ලෙහාට ගෙනලා මේ රටේ ජනතාවගේ බදු බර ඉතා විශාල වශයෙන් වැඩි කළා. අන්න තමුන්නාහසේලා ෆිස්කෝල් කොන්සොලිඩේෂන් එක කරගෙන තියෙනවා. අන්න IMF එකේ ගැන බොහොම සතුටුයි. IMF එක බොහොම සතුටුයි. ඒ නිසා IMF එක කියනවා අන්න හරි මිනිසුන්ගේ බෙල්ල මිරිකලා හරි බදු අරගෙනලා කොහොම හරි මෙන්න මේ අයවැය අතර තියෙන පරතරය අඩු කරපල්ලා. එතකොට තමුන්නාහසේලා එකක් හොයනවා මේ තියෙන දේවල් ඔක්කොම විකුණන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට විකුණනකොට ආණ්ඩුවට ආදායමක් එනවා. එතන තියෙනවා පිරිවැටුමක්. ඒක තමුන්නාහසේල එකතු කරනවා දළදේශීය නිෂ්පාදිතයට. දළදේශීය නිෂ්පාදිතයත් නගිනවා. ඔක්කොම හරි දළදේශීය නිෂ්පාදිතයත් නගිනවා. මොකද තියෙන දේපල ඔක්කොම විකුණනවා. අනිත් පැත්තෙන් තමුන්නාහසේලාට බොහොම සතුටු වෙන්න පුළුවන්. IMF එක සාතිකයක් දෙනවා. බොහොම හරි දැන් මේ ආයවැය පියවීම හොඳට යනවා. ඒ වෙනුවෙන් මිනිස්සුන්ට අද ගෙවන්න වෙලා තියෙන විශාල දුක්බර ජීවිතය ඒක කාරණයක් නෙමෙයි. හොඳමයි. ඒක කාරණයක් නෙමෙයි. ඔන්න ඔහොමයන්. දැන් අද ආණ්ඩුවට IMF එක කියන්නේ ඔන්න ඔහොමයන්. ඔන්න ඔහොමයන්. හැබැයි IMF එක එක දෙයක් කියනවා. තමුන්නාහසේලාට විදේශ විනිමය සංචිතය නම් එක මට්ටමක තියාගත්තේ නැත්තං ආයෙත් මේ පැත්ත බලන්නේ නැහැ. විදේශ විනිමය සංචිතය තමුන්නාහසේලාට එක මට්ටමක තියාගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? කුමක් නිසාද? දැන් මේ අපනයනය කරන්නේත් විදේශ විනිමය හම්බ කරන්නනේ. ඉතින් අපනයනය කරනවා නම් ඒ අතර විදේශ විනිමය ඉපයීම් අඩුවේගෙන යනවා නම් විදේශ විනිමය සංචිතය පහළ වැටීමත් වේගයෙන් සිදුවෙමින් තිබෙනවා නම් එතකොට මොකද්ද අපි කරන්නේ? රුපියලේ වටිනාකම ක්‍රමයෙන් පහළ වැටීම වළක්ව ගන්න අපේ අතේ තියෙන විදේශ විනිමය ටිකත් ඊළඟට එළියට දාන. රුපියලේ අගය අපි ආරක්ෂා කරන්නත් ඕන. විදේශ විනිමය බේරගන්නත් ඕන. නමුත් තමුන්නාහසේලාට ඒ දෙකම කරන්න බෑ. සමහර විට ඒ දෙකම කරගන්නත් බෑ. දෙකෙන් මොක කළත් රුපියලේ වටිනාකම බේරගන්න විදේශ විනිමය එළියට දාලත් තමුන්නාහසේලාට රුපියල බේරගන්න බෑ. මොකද ඒකෙනුත් විදේශ විනිමය සංචිතය පල්ලය බහින්න. අනිත් පැත්තෙන් තමුන්නාහසේලා කොච්චර විදේශ විනිමය එළියට දාලා රුපියල බේරගන්න බැලුවත් අද රුපියල 153යි නියත වශයෙන් තමුන්නාසේලා ගහනවා රුපියල් 160යි පාර වැඩි කල්ලන්ට ඉස්සෙල්ලා තමුන්නාසේලා ඒ අතින් සික්සර් ගහගෙන යන ආණ්ඩුවක් ඒ නිසා අපි සමස්ත වශයෙන් අරගෙන බැලුවාම මේ අවුරුදු දෙකක් ඉවර කරනවා අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා කරුණා කළා ආපසු හැරිලා බලන්න ආපසු හැරිලා බලලා මේ අවුරුදු දෙක ඇතුලේ තමුන්නාන්සේලාගෙන් ඉෂ්ට සිද්ධ වෙච්ච හොඳ නරක මොකක්ද කියලා ගණන් බලන්න බැඳුම් කර වංචාවේ ඉඳලා තමුන්නාන්සේලා මේ රටේ නායබර වැඩි කරගත්තු මේ ක්‍රියාදාමයේ දිහා බලන්න මේ අපනේනේ පහළ වැටීම් බලන්න විශ්වාසදායකත්වයේ පහළ වැටීම් බලන්න දූෂණයේ පහළ වැටීම් දර්ශක බලන්න මේ තමුන්නාන්සේලාගේ අවුරුදු දෙකක ශේෂ පත්‍රය මේක කියවලා තමුන්නාන්සේලාට හිතේ දැන් නම් ඉතින් අපිට තියෙන්නේ සිය දිනසා ගන්න විතරයි.
ඒයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට සභාව යාපත්‍ය යෝජනා අංක එක
I move item 1.
Sabha ekgad?
Hi.
Deka?
We are not moving 2 and 3, sir. 2 and 3 we are not moving. We are moving item 4 again.
Athara sabha ekgad?
Hi.
Sabhava kaltabima garu bimal ratnayake me. Sabha kaltabima sabha nayake thumai.
Eta sabase ekak dakwa.
Kaltabe yojanawa garu bimal ratnayake me thuma. Ita prathama garu mujibu rahman me thuma molasena pæmnu yata.
බිමල් රත්නායක මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන යෝජනාව මේ වෙන විටත් පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි වන අන්දමින් වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් තිබේ සහල් පාලන මිලක් පිළිබඳව ආණ්ඩුව විසින් නිවේදනය කළද ඒ මිලට සහල් සොයා ගැනීම අපහසු වී ඇත මේ අර්බුදයට හේතුව ප්‍රමුඛ පෙළේ සහල් මුල් හිමියන් කීප දෙනෙකුගේ ක්‍රියාකලාපයේ බව හෙළිවීමින් තිබේ ජන ජීවිතයේ මහා දුෂ්කරතාවට අද තමා ඇති මෙම අර්බුදයට මැදිහත් වී පාරිභෝගික ජනතාවට සහල් අඩු මිලට ලබා දීමේ ක්‍රමවේදයක් රජය විසින් කඩමින් ආරම්භ වූ බවට යෝජනා කර සිටිමි ගරු කතානායක ගරු සභාපතිතුමනි මා දැනගන්න කැමැති මේ ප්‍රශ්නයට කවුද උත්තර දෙන්නේ
කියලා
විවාදයට අහුම්කම් දෙන්නේ නැතුව කොහොමද ගරු සභාපතිතුමනි උත්තර
දෙන්නේ?
හාලුත් නැහැ ඇමතිත් නැහැ.
සභානායකතුමනි රිෂාඩ් කතාව පටන් ගන්න.
ඔබ පටන් ගන්න හිමයි කම්.
ගරු මයිට් ගරු සභාපතිතුමනි මේ කාරණය පිළිබඳව රටේ විශාල සාකච්ඡා ලක් කළා තිබෙන මෙම සහල් අර්බුදය පිළිබඳව මෙම යෝජනාව ඉදිරිපත් කරන ලැබුවේ ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නය දැන් මාසකට වැඩි කාලයක් තිස්සේ රටේ සුවිශාල ජනතාවක් පීඩා විඳින ප්‍රශ්නයක්. මොකද ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි අපේ රටේ මේ මිනිසුන්ගේ ආහාරවලදී සහල් කියලා කියන්නේ තම ඔවුන්ගේ ප්‍රධානතම වැඩි පිරිසගේ ප්‍රධානතම ආහාරය බත්. ඒකට විකල්පයක් නැහැ. දැන් මේ රටේ දැන් ජනතාව කවුරු හරි කෙනෙක් මාළු තමන්ගේ ආහාරයට එකතු කරගන්නව නම් කෙලවල්ලු මිල වැඩි නම් ගරු සභාපතිතුමනි බලයන්ට මාරු බලය කන්න පුළුවන්. බලයන්ගේ මිල වැඩි නම් ඊට වඩා අඩු අපි හුරුල්ලෝ කියලා මාළුවෙක් ඉන්නේ ඒගොල්ලන් අඟ කන්න පුළුවන්. ඊටත් වඩා අමාරු නම් කොරලි වගේ මාළුවෙක් කන්න පුළුවන් උනන් නොකා උනත් ඉන්න පුළුවන්. නමුත් ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා හාල් වලට විකල්පයක් නැහැ. හාල් කිලෝ එකක් රුපියල් 250ක් උනත් ජනතාව බත්ම තමයි කන්නේ. දැන් ඔබතුමා දන්නවා මාතර හම්බන්තොට පැත්තේ අපේ ගලපත්තේ මන්ත්‍රීතුමා නියෝජනය කරන පැත්තේ ඒගොල්ලෝ කන්නේ රතු හාල් විතරයි. එහෙනම් අපේ රට ජනතාව අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ හාල් එක්ක මේකත් එක්ක කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා මේ රට පාලනය කරන ජනාධිපතිවරුන්ගේ ඇමති අගමැතිවරුන්ගේ ඇමතිවරුන්ගේ පළවෙනි රස්සාව තමයි ඔය වෙන කැබිනට් පත්‍රිකා අන්තර්ජාතික සමුළු ජිනීවා ඩාවෝස් ඕවාට වඩා එක තමයි මිනිසුන්ට කන්න පුළුවන් ගන්නට බත් දෙන එක. ඒක තමයි පරම වගකීම. දැන් තමුන්නාසල අතහැරලා තියෙනන්නේ ඒක. මොකද ජනතාවට විකල්පයක් නැහැ. මිනිස්සු කීයක කිව්වත් හාල් තමයි කන්නේ. මිනිස්සු පාන් වලට මාරු වෙන්නේ නැහැ. මඤ්ඤොක්ක කන්නේ නැහැ. ක්‍රෝටන් කොළ කොහොමත් හාල් වලට කොහොමත් ආදේශයක් නැමේ. ක්‍රෝටන් සහ මේ තව මොනවාද කොළ జాතියක් කියලා තිබුණා. දැන් මේක සිද්ධ වෙලා තිබෙන්නේ ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ පාලකයන්ගේ අසමත්කමින් සහ බීමෝල් ජාවාරම්කරුවන්ගේ මේ දෙකේම හේතුවක් නිසා. ඔබතුමා දන්නවා මේ රටේ ගොවි ජනතාව වී වගා කරලා ඊටාම විශාල වී අස්වැන්නක් රජයේ ගබඩාවල තිබුණා. ඒතරේ රජයේ ගබඩාවල වී තිබියදී ඒ වී ඊට පස්සේ ගබඩා හිස් කරන්න ඕන කියලා වික්කා. විකුණලා ඉවර වෙලා ඊට පස්සේ මේ නියඟයක් එනවා කියලා පහුගිය දවස්වල විශාල සාකච්ඡාවක් උදේ අත නියඟිකුත් තිබුණා තියෙනවා. දැන් ඒ නිසා තමයි දැන් මේ ඒකත් එක්ක පදනම් කරගෙන තමයි සහල් වෙළඳ පොලේ සහල් මිල රුපියල් 100ට 90ට විවිධ ඉලක්කම් වලට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි මේ සහල් වෙළඳ පොලේ මේ මිල ඉහළ යාම ගත්තොත් ඒක කිසිම ඇත්ත හේතුවක් මත සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ වීහිඟයක් තිබිලා සහල් මිල ඉහළ යනවා නෙමෙයි. ඒකට හේතුව තමයි දැන් මේ නියඟය කියන එක ආවේ දෙසැම්බර් මාසේ. නැත්තම් නොවැම්බර් මාසේ අග. ඒතර නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ලංකාවේ වී වගා කරනවා මිසක් ගොයන් කපන්නේ නැහැ. වී අස්සන්න මේ එන්නේ නැහැ. මිනිස්සු ගොයන් වගා කරන කාලේ තමයි නොවැම්බර් සහ දෙසැම්බර් මාසේ වියලි කලාපේ වර්ෂාවත් එක්ක. එතකොට ඒ මාස් කන්නේ කියලා කියන එකේ එතකොට ඒ වගා කරලා නොවැම්බර් දෙසැම්බර් වල ඒ ගොයන් කැපෙන්නේ සාමාන්‍යයෙන් පෙබරවාරි අග මාර්තු අප්‍රේල් වල. ඒකත් එක්ක තමයි ඔන්න මාර්තු අප්‍රේල් වගේ ඉඳලා තමයි වී නැවත වෙළඳ පොළට එන්නේ. ඒ නිසා දැන් පසුගිය මහා කන්නේ දැන් මීට කලින් මහා කන්නේ ගත්තොත් ලංකාවේ වී අස්වැන්න සාමාන්‍ය හොඳ මට්ටමක තිබුණා. යල කන්නේ අසාර්ථක උනේ නැහැ. විශාල සාර්ථක භාවයක් කොහොමත් යල කන්නේ නැහැ. අසාර්ථක උන්නේ නැහැ. ඒස රටේ වී තිබුණා. ආණ්ඩුව කවඩා හිස් කරන්න ගියා වුණත් ඒක කුකුල් කෑම් වලට ගියා කවට කුකුල් කුකුල්ලුන්ට දුන්නේ නැහැ. ආයි වැඩිමලට අපිටම තමයි ආවේ. නමුත් මෙතන තියෙන දේ තමයි අද ඉතාම කෘතිමාකාරයට සහල් මිල නංවලා තියෙනවා. දැන් සහල් මිල නංවුවට මම කැමැති අද අනුර ප්‍රදේශන යාප ඇමතිතුමා උදේ ප්‍රකාශයක් කළා මේ පාර්ලිමේන්තුවේ හැන්සාර් ගත කළා තිබෙනවා. එතුමා මේ කතාව එතුමා ඉතා පැහැදිලිව කියනවා මේ අනුව දැනට රට තුල සහල් හිඟයක් නැමැති බව කිය යුතුය. මේ එතුමාගේ අන්එඩිටඩ් හැන්සාර් කත් මේක වාර්තාව. හෙක්ටර් කොබ්බයක් අඩුව ගොවි පර්යේෂණාත්මක දක්වා ඇති පරිදි මේ වෙන විටත් රට තුල වෙළඳ පොලේ සහල් මෙට්‍රික් ටොන් 104.5ක ප්‍රමාණයක් ඇත. ගරු සභාපති ඔබතුමා දන්නවා ලංකාවේ මාසයකට ජනතාව පරිභෝජනය කරන්නේ හාල් ටොන් 180,000ක් වගේ. හාල් ටොන් 180,000. එතකොට සාමාන්‍යයෙන් ටොන් 105ක් කියලා හිතුවොත් ටොන් 105ක් කියන්නේ කිසිම ප්‍රශ්නකින් තොරව මාස 3කට කිට්ටු වෙන්න මාස 3ක් සහල් ලිංගයකින් තොරව රටේ පාවිච්චි කරන්න පුළුවන් සහල් තොගයක් රටේ තියෙනවා කියලා වෙළඳ පොලේ තියෙනවා කියලා මේ ඇමතිතුමා කියනවා. හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පර්යේෂණ ආයතනයේ පුටා දක්වමි. ඒ වගේම මේතුමා කියනවා ඊට අමතරව රජයේ විසින් සහල් මෙට්‍රික් ටොන් 250,000ක් පෞද්ගලික වෙළඳුන් සඳහා ආනයනය කිරීමට කටයුතු කර ඇති අතර ඒවායි මෙට්‍රික් ටොන් 86,000ක ප්‍රමාණයක් රට තුළට පැමිණ වෙළඳ පොළ කරාද බෙදා අවසන් කර ඇත කියලා. ඒ වගේම තවත් කියනවා රට තුළ හදිසි අවස්ථාවක් ඇති වුවොත් ඒට මුහුණ දීම සඳහා රජය මගින් සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආරක්ෂිත තොගයක් හරියට ගබඩා කරද තිබෙනවා කියලා. මම කැමැති ඇමතුමාගෙන් කතාවේ දැනගන්න මම කොහෙද ගබඩා කරලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් කියන්න මේ හාල් ටොන් 100,000 කොහෙද තියෙන්නේ කියලා. ඒතර නමුත් අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය කරමින් අමාත්‍යවරයා කියන්නේ සහල් ලිංගයක් නැහැ. සහල් තිබෙනවා. ඒවා වෙළඳ පොලේත් තිබෙනවා. වෙළෙන්දාන් සතුවක් තිබෙනවා. රජයේ සතුවක් තිබෙනවා කියලා. ඒතර ඊටාම පැහැදිලි මේ රටේ මේ දැන් මේ කෘතිම හාල් මිල නැංවීම පැහැදිලිවම රජයේ අසමත්කමත් රජයේ අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ තිබෙන කළමනාකාරීත්වයේ තින්දුරුලකමත් ඒ වගේම හාල්මෝල් මාෆියාවේ ක්‍රියාකාරීත්වයක් කියන මේ තුනේම එකතුවක්. මොකද ලංකාවේ මේ හාල් වෙළඳපොලේ හැසිරීම කියන එක මේ හැසිරීම කියන එක අප රටේ මිනිස්සු අවුරුදු 100ක් 200ක් තිස්සේ දන්න දෙයක්. ඒක අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අද ආණ්ඩුව බාරන් තියෙන උත්තර මොනවද මේකට? ආණ්ඩුව කළ තියෙන තමයි දේශීය සහල් දැන් පිටරටින් ආනයනය කරන්න අවසර දීලා තිබෙනවා. මම දැක්කා එකට පාලන මිලක් දාලා තිබෙනවා. පිටරටින් ආනයනය කරන හාල් කිලෝ එක රුපියල් 72කුත් ඒ වගේම දේශීය සහල් වලට රුපියල් 80කුත් කියලා. ගරු සභාපතිතුමනි අපි මේ ආණ්ඩුවේ ලොකු මහත්තුරුන්ට කියනවා ජනතාවට වීරු සපයන්න එපා කියලා. දැන් මට කියන්නකෝ ඔබතුමාලා මේ හාල් අඳුරගන්නේ කොහොමද කියලා. දැන් වී බාර ඇමතුමා හරිසන් ඇමතුමා වෙළඳ ඇමතුමා රිෂාඩ් ඇමතුමා දෙන්නම් බත් කනායනේ. දැන් මට කියන්නකෝ මේ 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 හාල් රටේ විදේශීය මේ හාල් රටේ දේශීය කියලා කියන්නේ කොහොමද කියලා. රිෂාඩ් ඇමතුමා මන්නාරමේ සහල් නැලියෙන් ආපු කෙනෙක්නේ. හාල් කන දන්නවනේ. එතකොට කොටලා තියෙනවද? ඔගොල්ලෝ කොටනවද දැන් ගියා පොට්ටකේ තියාගෙන? වරාය තියාගෙන. රුපියල් 80යි විදේශීය හාල් 72යි ලංකාවේ ඒවා කියලා. මේ කවුද රවට්ටන්නේ? දැන් ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මම අපි මේ පිළිබඳව ලංකාවේ ඉන්න ප්‍රධානම කෘෂි නිලධාරීන්ගේ සහ සුළු මධ්‍යම පරිමාණයේ සහල් නිෂ්පාදකයන්ගේ කතා කරලා බලමු දැන් මොකද්ද වෙන්නේ? දැන් වෙන දේ තමයි කළ සභාපතිතුමනි. වී වෙළෙන්දංගා වී තොග තිබෙනවා ඒගොල්ලංගාව හාල් තොගක් තිබෙනවා වී හාල් කරනවා දැන් මොකද කරන්නේ මම ඉතාවක් කියමින් කියනවා ඉතාම මට උන අවශ්‍ය නමක් කියන්න පුළුවන් වෙනම ඒ ව්‍යාපාරික මහත්මයා කවුද කියලා ඔහු තමයි මේ තොරතුරු ලබා දුන්නේ දැන් සමහර ව්‍යාපාරික මොකද කරන්නේ පිටරටිනුත් හාල් ගෙනල්ලා ඒවා 72යි දේශීය එක 80යි මේක කලවම් කළා දැන් 80ට විකුණනවා තමුන්නාසල නම් හාල් තේරෙ නැත්නම් සීනි ගන්නකෝ දැන් මට මෙතන කවුරු හරි කියන්න පුළුවන්ද බ්‍රසීලයේ සීනි කට එකයි ඉන්දියාවේ සීනි කට එකයි ලංකාවේ සීනි කට එකයි වෙනස කියන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා දැන් තමුන්නාසලා මෙන්න මේ වගේ කිසිම පදනමක් නැති විහිළුකාර තීඳු තමයි ගන්න ඊට පස්සේ ඔබතුමාලා කියනවා මේ වී සහල් දෙමියන් කවුරු හරි වැරදි විදිහට කටයුතු කරනවා නම් ඒක වාර්තා කරන්න කියලා. මම දැනගන්න කැමති ඇමතිතුමාගෙන් අදාළ දෙන්නගෙන්ම දැන් ඔබතුමාලා මේ ආණ්ඩුව වශයෙන් කියන උත්තරේ නෙමේ. ලංකාවේ සහල් තොග සහල් ලිංගයක් ඇති වෙන්න හේතුවක් නැහැ. සහල් තියෙනවා මම දැක්ක ඇමතිතුමා කියනවා ඒ පාරිභෝගික අධිකාරියට කොට පැමිණිලි කරන්න කියලා එහෙම කරනවා. මම දැනගන්න කැමති දැන් පාරිභෝගික අධිකාරියෙන් හරි අදාළ අමාත්‍යංශයෙන් හරි මේ වැටලීම් කොච්චර කරලා තියෙනවද? කොච්චර අත්අඩංගුවට අරන් තියෙනවද? අපි දන්න දේ තමයි මේ රටේ ගොවි සංවිධාන මැදිහත් වෙමින් මේක කියනවා ඇරෙන්න වීවලටම වෙනම ඇමති කෙනෙක් ඉඳලා මේ ප්‍රශ්නේ ඉඳලා නැහැ. ගරු සභාපතිතුමනි මගේ කතා අවසන් කිරීම මම කියන්න කැමති වීඇලේ මණ්ඩලය මේ රටේ හදලා තියෙන්නේ ඇයි? වීඇලේ මණ්ඩලය හදලා තියෙන්නේ එක පැත්තකින් වීමිල ස්ථාවර කරන්න. හැබැයි ඒකේ තව පැත්තක් තියෙන මොකද්ද? ඒක තමයි සහල් මිල ස්ථාවර කරන්න. මේක දෙපැත්තටම කරන්න පුළුවන් දෙයක්. රජය ගොවියාගේ වී මිල සාධාරණ ස්ථාර මිලක තියා ගන්න ඕන නිසා ආණ්ඩුවෙන් වීතක මිල දී ගන්න. ආණ්ඩුව ටොන් ගාණක් මිලියන් ටොන් ලක්ෂ ගාණක් ආණ්ඩුව මිල දී ගන්නවා. ඒකෙන් වෙන්නේ ආණ්ඩුව යම් කිසි මිලක් කියනවා අඩුපාඩුකම් සහිතව හරි යම් ප්‍රමාණයක් මිල දී ගන්නවා. අදත් ඔය කොයි වෙලෙන්ද රට වඩා ගන්න වීඇලේ මණ්ඩලය තමයි වී ගන්න. වෙන්නේ ඒ අත යටින් ආයි වෙලෙන්දන්ට විකුරුණකින් තමයි මේ වීඇලේ මණ්ඩලයෙන් බලාපොරොත්තු අරමුණු ඉටු කරගන්න බැරිලා තියෙන්නේ. නමුත් වී මිලදී ගත්තම වී මාකට් එකේ මිල යම් කිසි ස්ථාර භාවයක් වෙන මොකද ලොකුම ගණුම් කරුව ආණ්ඩුව මිලක් ගහනවා. ඒ නිසා ගොවිය පොලිමේ ඉඳලා හරිය ආණ්ඩුවට වී දෙනවා. ඒ නිසා ලොකු මුදලායලා වී මිල 25 30 කියද්දී ආණ්ඩුව 40 කවම මිනිස්සු දවස් 3 4 පොලිමේ ඉඳලා හරිය විකුණනවා මේක. හැබැයි ඒක අනිත් පැත්තත් තිබෙනවා. දැන් ආණ්ඩුව වීතක මිලදී ගන්න යයි. අපිට මුල් දැන් සාමාන්‍යයෙන් මේක අපි දන්න සත්‍යයක් ලංකාවේ නොවැම්බර් දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් හාල් මිල වැඩි වෙනවා කිය. ඒක දන්න සත්‍යයක්. ඒක මේ රොකට් සයන්ස් එකක් හරි පාඩම් කරන්න ඕන දෙයක් හරි නෙමෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට වී බාර අමාත්‍යාංශයට ගියා නම් පළවෙනි රස්සාව එක දැනගන්න එක. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ වැඩි වෙන නිසා මොකද කරන්නේ? අන්න සහල් මිල වෙනද පොල වැඩි වෙන මිල වැඩි වෙනකොට වීලේ මණ්ඩලයේ සතුව තිබෙන වීතෝග ක්‍රමානුකූලව නිදහස් කරලා මාකට් එකට දානවා. එතකොට සහල් වෙනද පොලේ සහල් ලැබෙන නිසා ආණ්ඩුව සතුව තිබෙන සහල් ලැබෙන නිසා ආයි හාල් මිල යම්කිසි ස්ථාවර මිනිසුන්ට කන්න පුළුවන් ගානකට එනවා. වීලේ මණ්ඩලයේ හදලා තියෙන්නේ ඕකට. නැතුව කොමිස් කන්න නෙමෙයි. නැතුව ගබඩා නැහැ කියලා කුකුල්ලන්ට කන්න දෙන්න නෙමෙයි. වියලේ මණ්ඩලේ හදලා තියෙන්නේ ඕක. දැන් මේ අවස්ථාවේ මොකද්ද වෙච්ච දේ? දැන් ගබඩා හයිස් කරන්න කියලා ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව ගොවියගෙන් ගත්ත මිලට වඩා දැන් වියලේ මණ්ඩලේ අරමුණ ඕකයි. ගොවියගේ මිල ස්ථාවර කිරීමත් සහල් මිල ස්ථාවර කිරීමටත් ආණ්ඩුව සතුව තියෙන එකම මෙකනිසම් එක ඕක. එකම යාන්ත්‍රණය ඕක. නැතුව ජනාධිපතිතුමා විධායක බලතල කරලා නියෝග ගැහුවත් මිල අඩු කරන්න බෑ. දැන් ඔය ගහලා තියෙන එක රුපියල් 72යි විදේශීය හාල් 80යි දේශීය හාල් කියලා. මෙව මේ ලංකාවේ මිනිසුන්ට කරන විහිළුනේ. ඒ නිසා අපි කියන්නේ මොකද්ද කරේ? තමුන්නාසලා ගොවියගෙන් ගත්ත මිලට වඩා හාල් මිල නැගලා තියෙද්දි ගොවියගෙන් වී ගත්ත මිලට වඩා සුවිශාල ගානකට තමුන්නාසලා වී වික්කා. අපි කියන්නේ වියලේ මණ්ඩලයේ පාඩු ලබන්න කියලා නෙමෙයි. හැබැයි වියලේ මණ්ඩලයේ මහා පරිමාණයෙන් ලාභ ලබන එකක් විය යුතුනේ. විශේෂයෙන්ම වගේ අර්බුදයකදී ලාභ ලබනකොට අපි කොඩම්ම සතුටුයි. දැන් මොකද්ද මෙතන වුනේ? ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් වී කිලෝ එකක වීසා හාල් අතර සූත්‍රයක් තිබෙනවා. ඒක තමයි වී කිලෝ එක ගණන තුනෙන් බෙදලා පහෙන් වැඩි කරලා එකට සාමාන්‍යයෙන් දඩ තියෙන තත්ත්වයන් රුපියල් 3ක් එකතු කරාම ගරු සභාපතිතුමනි සාමාන්‍යයෙන් හාල් කිලෝ එක මිල හැදෙනවා. ඒ කියන්නේ ඔබතුමා ගත්තොත් වී කිලෝ එකක රුපියල් 45 නම් තුනෙන් බෙදුවම 15යි, පහෙන් වැඩි කරාම 75යි, 75 3ක් එකතු කරාම 8 78යි. ඒක තමයි සාමාන්‍යයෙන් මෝල් හිමියා හාල් කිලෝ එකක් ඉලිට දෙන ගාන. ඕකට තොග වෙලෙන්ද රුපියලක් විතර ගන්නවා, සිල්ලර වෙලෙන්ද 2 3ක් ගන්නවා. එතකොට සාමාන්‍ය 45ට ගත්තත් රුපියල් 80ට 82කට දෙන්න පුළුවන්. හැම එකම 45ට ගන්නේ නැහැ. මම 45 ගත්තේ වැඩි අගයක් වශයෙන්. එතකොට දැන් තමුන්නාසලා වියලේ වැඩිල මොකද්ද කරේ? තමුන්නාසලා රුපියල් දසලක්ෂ ගාන මිනිස්සු මේ හාල් කිලෝ එක රුපියල් 90ට 100ට කන්න අමාරුවෙන් ඉන්න වෙලාවේ, පොලුත් නැකල ඉන්න වෙලාවේ තමුන්නාසල මොකද්ද කරේ? වියලේ මණ්ඩලයේ සහල් මාකට් එක ස්ථාවර කරන්න පාවිච්චි කරන වෙනුවට මේකේ විශාල ව්‍යාපාරයක් කරන්න ගියා මං දන්න තරමේ. ඒ නිසා අපි දකින දේ තමයි වියලේ මණ්ඩලයේ හදලා තියෙන අරමුණ මේ ආස්ථාව දිතු වෙලත් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අවසාන වශයෙන් බල කර මේ පාර්ලිමේන්තුවේ හරහා යෝජනා කර සිටිනවා. පළවෙනි කරුණ තමයි දැන් කැබිනට් මණ්ඩලයෙන් කියනවනම් රටේ සහල් ලිංගයක් නැහැ කියලා. මොකද එහෙම වුණා දැන් ආණ්ඩුව එක්කම 105ට විකුණපු හාල් 80ට විකුණනකොට පස්සේ වෙලෙන්ද කිසි ප්‍රශ්නයක් නැතුව විකුණනවා. ගරු සභාවේ ඔබතුමා බලන්න 105ට හාල් විකුණනකොට ඉඳලා ආණ්ඩුව එක්කම 80ට විකුණන්න කියලා. මේ මුදලාලිලක කිසි නැහනේ සද්දයක්. ඔබතුමා හිතන්න හාල් කිලෝ එකේ රුපියල් 25ක් අඩු කරන්න කියලා නියෝගයක් ආවා. මම කියන්නේ නැද හැමතැන මේස 80ට හාල් තියෙනවා කියලා. නමුත් කිසිම සද්දයක් නැහැ. එහෙම කරන්න බෑනේ. සාදා හරියට කරාන. ඒ කියන්නේ හරිම පැහැදිලි එක හාල් කිලෝ එකකින් රුපියල් 25 30 වගේ අධික ලාභ මේ පුද්ගලයන් ගත්ත ඔබතුමා බලන්නේ. හාල් ටොන් 10000ක් වික්කනා. හාල් ටොන් ලක්ෂයක් වික්කනා. මේ පුද්ගලයන්ගේ කොපමණ ලාභයක් අරන් තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ එහෙනම් කරුණා කළා මේ මාෆියාව කරන අත්තටම උඩ ගන්න. මේ රුපියල් 3-4ක ලාභයක් නෙමෙයිනේ. කිලෝ එකකින් රුපියල් 25ක තියලා ලාභ අරන් තියෙනවා. එහෙම වෙලදාමක් කරන මේ රටේ බෑ. ඒ නිසා අපි ඉතාම වකිමෙන් ආණ්ඩුව ඉල්ලා සිටින එකක් තමයි විදේශීය සහල් සහ දේශීය සහල් කියලා මේ නම් කොටලා මිල කොටලා විකුණන්න තමුන්නාසලාගේ යෝජනා වගේ විහිළු යෝජනා කරන්න නැතුව එකක් සහල් මිල වෙළඳ පොලේ තවත් අඩු කරලා මිනිසුන්ට කන්න පුළුවන් ගානට ප්‍රායෝගිකව පත් කරන්න කියන එකක්. ඒ වගේම තමුන්නාසලා මිනිසුන්ට කියන්නේ නැතුව මේ මාෆියාව මේ එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන පෙන්නන්න අත්තටම උගට ඒ දෙක තුන්වෙනි එක තමයි අපි රජයට සහ රටේ බල කර කියා සිටිනවා. මේ සම්පූර්ණ අවුල ඇති වෙලා තිබෙන ඇත්තටම ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාවයත් විශේෂයෙන්ම මේ අමාත්‍යංශවල තියෙන දුර්වල පරිපාලන නිසා තමයි අද මේ රට ජනතාවට මේ ගානට හාල් කන්න වෙලා තියෙන කෙනෙක් යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.